ඊළඟට ගරු මහාචාර්ය තිස්සවිතාරණ මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලාසරුට මන්ත්‍රීතුමා. අපි මෙතන කතා කරන්නේ අප රටේ ඇති වුණ දරුණු ඛේදවාදිකයක් ගැන. ඒ ගැන මම මුලින්ම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ සිද්ධියක් අපේ රටේ වුණ එක ගැන අපට ඒක මෙතන වාද විවාද කරනකොට තව තව අවශ්‍ය අවශ්‍ය කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. අපි කල්පනා කරලා බලන්න ඕන ලංකාවේ පමණක් නෙමෙයි ලෝක වශයෙන් මේ ජාතිභේදය ආගම්භේදය ආයුධ කරගෙන තියෙනවා දේශපාලන බලය ලබා ගැනීම ගැන සම්බන්ධව. පාලන කරන පන්ති මේ බෙදලා පාලනය කරන ක්‍රමය ඉංග්‍රීසියෙන් කියනවා ඩිවයිඩ් ඇන්ඩ් රූල්. ඒක වෙනුවෙනුත් මේවා අවසලා තමයි ජනතාව බේද බින්න කරලා පාලනය බලය රැකගන්න. ඉතින් මේවා දිහා අපි බැලුවොතින් මෙතන සාරාන් මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අනිකුත් හැම ජාතියෙන් වගේම ලෝක වටේ බැලුවහම ත්‍රස්තවාදී බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් පුද්ගලීන් පාවිච්චි කරලා තියෙන ආයුධයක් හැටියට අර මම කිව්වේ බලයේ ප්‍රශ්නය විසඳීම සඳහා. ඉතින් මේකට අපි මේ තේරුම් ගන්න ඕන ලෝක වශයෙන් ඇයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා. මේ මුස්ලිම් අන්තවාදී සංවිධාන ගැන කතා කරුවාම ISIS වෙන්න පුළුවන්, තලිබාන් වෙන්න පුළුවන්, අල්කයිඩා වෙන්න පුළුවන්. මේවා සියල්ලම දැන් ලිඛිතව ඔප්පු වෙලා තියෙනවා, පොත් ලියලා තියෙනවා. ඒක කළේ ඇමරිකාවේ CIA සංවිධානය. ඉතින් දැන් මේ ලෝකේ පාලනය කිරීම සඳහා ප්‍රධාන රට හැටියට කටයුතු කරන්න බලන ඇමරිකාවට අවශ්‍ය වෙලා තියෙනවා තමන්ගේ බලය හීන වෙන මේ වෙලාවේදී අයත් මේ අවශ්‍ය පාලනයේ බලය අතට ඉදිරියට ගෙනියන්න. ඉතින් මේක තමයි මෙතන මේ ජිහාඩ් කියන ඒ ආකල්පය පදනම් කරගෙන ISIS වැනි සංවිධාන හරහා යම් පුද්ගලීන් එක්කෙනෙක් දෙන්නෙක් පාවිච්චි කරලා මේ කරන්නේ. ඉතින් අපි ලාංකිකයින් හැටියට සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, මොන ආගම වේවා, අපි සියලු දෙනාම එකට හිතින්න ඕන මේකට විරුද්ධව. අපි තේරුම් ගන්න ඕන ජාත්‍යන්තර බලවේගයක් තියෙනවායි කියලා. මේවා අප වැඩි රටවල් වල, විශේෂයෙන් තුන්වැනි ලෝක රටවල් වල ඖෂණ වැඩපිළිවෙල තමන්ගේ බලය තහවුරු කිරීම සඳහා ඒ ආකාරයට තමයි මෙතන ක්‍රියා කරලා තියෙන්නේ. ඇමරිකාවට මම හිතන්නේ තමුන්නාන්සලා අහලා ඇති R2P කියන එක, Right to Protection. ඇමරිකාව දැන් ලෝකේ තනි පොලිස්කාරය හැටියට හැසිරිලා කියනවා යම් රටක් තුල මේ සුළු ජාති කොටසකට අනතුරක් තියෙනවා නම් ඒ ආණ්ඩුවට ඒ කොටස රැකගන්න බැරි නම් එහෙනම් ඇමරිකාවට අයිතිය තියෙනවායි කියලා මැදිහත් වෙලා ඒක පාලනය කිරීම සඳහා ඒ රටට ඇතුල් වෙලා ක්‍රියා කරන්න. ඉතින් මෙන්න මේ වාගේ කුමන්ත්‍රණකාරී තත්ත්වයක් තුළ තමයි මේ ලෝක වශයෙන් අපිත් මේ කුඩා රටක් හැටියට මේ දුක් විඳින්නේ. අපි මේක තේරුම් අරගෙන අපි අතරේ වාද විවාද කරලා එක්කෙනා අනිකට එක්කෙනාට බැන බැන ඉන්න නෙමෙයි තියෙන්නේ. අපි ඔක්කොම එක් වෙලා මේ සත්‍ය සත්‍ය තේරුම් අරගෙන මේ ජාත්‍යන්තරන කුමන්ත්‍රණ තියෙනවයි කියලා අපි ඒවට මේ යට වෙන්නේ නැතුව අපි ලාංකික ජාතියක් හැටියට එකට එක් වෙලා
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
එක් වෙලා කටයුතු කරන්න ඕන. එහෙම කළොතින් තමයි අප රට අපට රකින්න පුළුවන් වන්නේ, අපේ ජනතාවගේ සමගිය රකින්න පුළුවන් වන්නේ. ඒක කියමින් ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පයෙන් මම අවසන් කරමි.
මීළඟට මුජිම රහමාන් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තිබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පත්කරපු කොමිෂන් වාර්තාව විවාද කිරීමේදී අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, අපිට පේනවා මේ කොමිෂන් වාර්තාවේ කරුණු ගණනාවක් ගැන එක එක දේශපාලන පක්ෂ එක එක විවේචන තිබෙනවා. ඒ කොමිෂන් වාර්තාවේ තිබෙන සමහර කරුණු ගැන සමහර උදවිය එකඟත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර උදවිය මේ කොමිෂන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් හැටියටත් දක්වනවා. විශේෂයෙන්ම මේ කොමිෂන් වාර්තාවේ එක කොටසක මේ බෝම්බ ප්‍රහාරය වළකව ගන්න තිබුණා, මේක දැනගෙන හිටියා, බුද්ධ්‍යාංශ තොරතුරු වාර්තා වෙලා තිබුණා, ඒ හින්දා මේකේ නිසි පියවර ගත්තේ නැහැයි කියලා ඒ ගත්තේ නැති අයව කොමිෂන් වාර්තාව නම් කරලා තිබෙනවා. එතකොට ඒ වගේම තමයි කොමිෂන් වාර්තාවේ අපි ඔක්කොමලා බලාපොරොත්තු වුණා අපි සියලු දෙනාටම සාධාරණත්වයේ ඉෂ්ට වෙන්නේ කියලා. කවුද මේ සහරාන්ගේ පිටිපස්සේ ඉඳගෙන සහරාන්ට මුදල්, භෞතික සම්පත්, ඒ අවශ්‍ය සියලු දේවල් ඒ කටයුතු කරලා දීලා සහරාන්ව මෙහෙව්වේ කවුද කියන එක අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණා. නමුත් කොමිෂන් වාර්තාව තුළ අවාසනාවකට ඒක අපිට හඳුනා ගන්න බැරි වෙලා තිබෙනවා. නමුත් ඒ වාර්තාව තුළ යම් යම් කරුණු තියෙනවා, අපි මේක ගලපව ගන්න පුළුවන් අපි ටිකක් කල්පනා කරොත්. ඒක එක කාරණාවක් තමයි ගරු සභාපතිතුමනි. කොමිෂන් වාර්තාවේ 251 පිටුවේ තිබෙනවා විශේෂයෙන්ම සඳහන් වෙනවා සාර ගැන. ඒ 251 පිටුවේ සඳහන් වෙලා කියනවා එදා සාහිඳු මර්ධවල සහරාන්ගේ බිරිඳ ඒ හිටපු නිවසේ ඒ බෝම්බ පිපිරීම සිද්ධ වුණාට පස්සේ සහරාන්ගේ බිරිඳ කියනවා සහරාගේ කටහඬ මට ඇහුණා. සහරාගේ කටහඬ ඇහුණා, ඒකෙන් තහවුරු වෙනවා, සහරා ජීවත් වෙලා ඉන්නවා. ඊළඟට කොමිෂන් වාර්තාවේ එතනම කියනවා DNA පරීක්ෂණය තුළින් සහරා ජීවතුන් අතර ඉන්න බව. සහරාගේ මවගේ DNA පරීක්ෂණ තුළින් තහවුරු වෙලා තිබෙනවා සහරා ජීවතුන් අතර ඉන්න බව. එහෙමනම් ඒ සහරාන්ගේ බිරිඳ හිටපු තැන ඉඳන් බෝම්බේ පිපරුණාට පස්සේ සහරා ඉන්දියාවට යනකම් සහරට උදව් කළේ කවුද කියන ප්‍රශ්නේ තියෙනවා. සහරා කොහොමද එතන ඉඳන් ඉන්දියාවට ගියේ? කවුද සහරාව ඉන්දියාවට අරගෙන ගියේ? ඒ ගැටලුවට අපිට උත්තර හොයාගන්න වෙනවා. එහෙමනම් සහරා ඉන්දියාවේ ඉන්නවා. ඊළඟට තමයි 245 පිටුවේ තව එක දෙයක් සඳහන් වෙනවා. හිටපු බුද්ධිආංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මැතිතුමා කියනවා අබුහින්නම් ඉන්දියානු ජාතිකයෙක් ඉන්දියාවේ ඉඳගෙන සහරාන් සමඟ ගනුදෙනු පැවැත්වුවයි කියලා තියෙනවා. එතකොට ඒ ගනුදෙනු එයා එක ගනුදෙනු කරලා තියෙනවා. ඒක සහරාන්ගේ බිරිඳක් පිළි අරගෙන තියෙනවා. සහරාන් ඇවිල්ලා ඉන්දියාවේ හිටපු අබුහින් කියන පුද්ගලයාත් එක්ක ගනුදෙනු කරා කියලා. ඒ වගේම නිලන්ත ජයවර්ධන මැතිතුමා කියනවා මේ අබුහින් මේ ප්‍රහාරය අවුල්ලාලීමට කටයුතු කරන්න ඉඩකඩ තිබුණයි කියලා ඔහු කියනවා. එහෙමනම් කවුද මේ අබුහින්? ඔහු කොහෙද ඉන්නේ? අපේ ආණ්ඩුව අද මේ අබුහින්ව ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා තිබෙනවද? ඉන්දියානු රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවද? සහරා ඉන්නේ ඉන්දියාවේ, අබුහින් ඉන්නේ ඉන්දියාවේ, ඒ දෙන්නම මේ සහරාන්ගේ මේ තස්ත පහාරේ ප්‍රධාන මොලකරු බවට මේ කොමිෂන් වාර්තාවේ හෙළිදරව් කරලා තිබෙනවා. එහෙමනම් ඒ දෙන්නව යටපත් කරන්න බෑ. ඊළඟට ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕනේ තව දෙයක්. මේකෙදි විශේෂයෙන්ම අද මේ පරීක්ෂණය කරපු 90%99% මේ අත්අඩංගුවට ගන්න වැඩ කරපු පෞගිය කාලේ අපරාධ විමර්ශන කොට්ටාෂයේ හිටපු ශානි අබේසේකර ඇතුළු 19 දෙනෙක් මේ පරීක්ෂණ වලින් අයින් කරලා තිබෙනවා. 19 දෙනෙක්ව. ඇයි අයින් කරේ? ඔවුන් තමයි සහරාන්ගේ මේ විහාරයෙන් පස්සේ ඉතා ඉක්මනින්ම ඒ ජාලය කොටු කරගෙන සහරාන්ගේ පිටිපස්සෙන් සහරාන්ට උදව් කරපු සහරාන්ගේ ක්‍රියාන්විතයේ මෙහෙයුමේ කටයුතු කරපු සියලු දෙනාම අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. ඔය වුන් සියලු දෙනාම මේ බේෂානි අබේසේකරතුළු ඒ කණ්ඩායමට. නමුත් ඒ කණ්ඩායම 10 දෙනාම අද අපරාධ පරීක්ෂණ කොට්ටාෂයෙන් ඔවුන්ව මාරු කරලා යවලා තියෙනවා. ඇයි ඔවුන්ව මාරු කරේ? ඇයි ඔවුන්ව එතන තියලා තව පරීක්ෂණ ඉදිරියට ඔවුන්ට ගෙන යන්න ඉඩ දුන්නේ නැත්තේ? ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගත්තා. ඊළඟට ගරු සභාපතිතුමනි, තව කාරණාවක් තිබෙනවා. ඒකත් අපි කියන්න ඕනේ. ඒක තමයි රවිසේන රත්නමැතිතුමාගේ සාක්ෂිය. හිටපු අපරාධ විමර්ශන කොට්ටාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස් පොතිතුමා එතුමා කොමිසමට ඇවිල්ලා කියනවා, සහරාන්ට උඩින් කෙනෙක් හිටියා, මම එතුමාව සැක කරා කිව්වනකොට කොමිසම කියනවා ඒක ලියලා දෙන්න කියලා කියනවා එතුමාට. එතුමා ලියලා දෙනවා කොමිසමට. කවුද එයා? රවිසේන රත්නමැතිතුමා, DIG අපරාධ කොට්ටාෂ විමර්ශන අංශයේ හිටපු එතුමා ඒ කොමිසමට ලියලා දීපු කෙනා කවුද? සහරාන්ට උඩින් හිටපු එක්කෙනා එතුමා සැක කරයි කියලා කිව්වා. මගේ කාලය තුලදී මම අත්අඩංගුවට ගන්න උත්සාහ කළා, නමුත් මට ඒක කරන්න බැරි වුණා කියලා එතුමා ප්‍රකාශ කළා. බරපතල ප්‍රකාශයක්. එහෙමනම් මේ කොමිෂන් වාර්තාව තුල යම් යම් කරුණු කාරණා තියෙනවා. අපිට හොයාගෙන යන්න පුළුවන් කවුද මේ ප්‍රහාරය හිටපු මහමොලකරු කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් මෙතන හොඟක් අය වහබ්වාදය ගැන කතා කළා. ඊළඟට මේ හොඟක් අය මම දැක්ක කතිකයෝ කිව්වා සෞදි අරාබිය ගැන කතා කළා. තමුන්නාන්සලා වහබ්වාදය ගැන සෞදි අරාබිය ගැන කතා කරා. ඒ කතා කරන ගමින්ම ආයි කියලා සෞදි අරාබියේ ඡන්දය ඉල්ලනවා. ආයි මේ වහබ්වාදී රටවල් වලින් මානව හිමිකම් ජයග්‍රහණය කරන්න ඡන්ද මේ පමු පට්ට ගහනවා. මෙතන ඇවිල්ලා පට්ට ගහලා ඒ රටවල් විනාශ කරනවා. විනාශ කරලා අනිත් පැත්තෙන් ගිහිල්ලා එහෙ කියනවා අපිට මානව හිමිකම් රැක ගන්න ඡන්දෙ ටික දෙන්න කියලා කියනවා. දෙයිය පෙරේද මම දැක්කා අර වහබ්වාදී රටකට ගිහිල්ලා ඔබතුමාලා කියන විදියට අර ඩුබායි රටට ගිහිල්ලා නාමල් රාජපක්ෂ මැතිතුමා අර ඒ හිටපු අර ෂේක් මැතිතුමා එක්ක රජු එක්ක සාකච්ඡා කරලා මුදල් ආධාරත් අරගෙන ආවා ලංකාවේ සංවර්ධනයට. ඒක හොඳයි. එහෙම කරන්න. නමුත් මෙහි ඉඳගෙන ලොකු කයිවාරු ගහන්න එපා. පොරොටෝක් දෙන්න එපා. මේක ඇතුලේ පොරොටෝක් දීලා අරේ ගිහිලා ජිනීවා වලට ගිහිලා කියනවා අපිට දිනන්න ඡන්ද දෙන්න කියලා. ඒකින්ද තමුන්නාංශලා මේ කතිකයන්ට ඉස්සලා කතා කරන්න කලින් පන්තියක් පවත්වන්න. මොකද්ද මේ කතා කරන්නේ කියලා. කාට විරුද්ධවද කතා කරන්නේ කියලා. ඒකින්ද ගරු සභාපතිතුමනි, ඒ වගේම තමයි තව වැදගත් කාරණා. දැන් මේ ප්‍රහාරයත් එක්ක කුලියාපිටියේදී පවුගේ සති දෙක තුනක් සිද්ධියක් සිද්ධ වුණා. ඒ කුලියාපිටියේ තිබුණු බුදු පිළිම වහන්සේකට හානියක් කරලා තිබුණා. ඒ හානි කිරීම සම්බන්ධ පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තා. කවුද ඒ පුද්ගලයා? එයා ඉන්දියානු ජාතිකයෙක්. මම අහන්න කැමති ඒ ගත්ත පුද්ගලයාව අද අපරාධ විමර්ශන කොට්ටාෂයේ තියාගෙන ප්‍රශ්න කරනවද ඔව්ව? නෑ, ඔව්ව රිමාන්ඩ් කරා. ඇයි ඔව්ව රිමාන්ඩ් කරේ? අපි දන්නවා අසස්සාලි මැතිතුමා මොකක්ද එකක් කිව්වයි කියලා. දැන් එතුමාව CID එකේ තියාගෙන ප්‍රශ්න කරනවා. දැන් එතුමා මේකට සම්බන්ධද කියලා හොයනවා. එහෙමනම් අසස්සාලි මැතිතුමාට කරනවා වගේ අර කුලියාපිටියේ බුදු පිළිම වහන්සේට පහරවල් එල්ල කරලා ඒක අලාභහානි කරපු අර ඉන්දියානු ජාතිකයට ඇයි ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඇයි ඒ? අසස්සාලිට එක නීතියයි, අර කුලියාපිටියේ ඉන්දියානු ජාතිකයට එක නීතියයි. ඔව්ව රිමාන්ඩ් කරා. අසස්සාලිව තියන් ඉන්න අපරාධ කොට්ටාෂ අංශය තියාගෙන ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් හොඟක් අය කියනවා දැන් මද්‍රසා තහනම් කරන්න ඕනේ. දැන් බුර්කාව තහනම් කරන්න ඕනේ. ඊළඟට කියන අරාබි භාෂාව තහනම් කරන්න ඕනේ කියලා මේ ආණ්ඩුවේ අපේ හිටපු අපේ ඉන්න ආරක්ෂක ඇමතිතුමා මම දැක්කා සමහර තැන්වල කියනවා. ගරු සභාපතිතුමනි, සහරාන් මද්‍රසා ගියෙත් නැහැ. සහරාන් මද්‍රසාවට ගියේ ටික කාලයයි. මොකද මද්‍රසායකෙන් සහරාන්ව එලවනවා. මොකද මද්‍රසායකටත් මූ කන්ට්‍රෝල් නැහැ, මූ එලවලා දැම්මා. සහරාන්ගේ බිරිඳ බුර්කා අඳින්නෙත් නැහැ. මම දන්නා අරාබි භාෂාව දන්නවද කියලා සහරාන්, ඒ සහරාන් කරපු නැති දේවල් තමයි තමුන්නාන්සලා දැන් තහනම් කරන්නේ. මොකද සහරාන්ගේ බිරිඳ බුර්කා ඇඳෙත් නැහැ, සහරාන් මද්‍රසා ගියෙත් නැහැ. දෙයින්ද ලංකාවේ 120ක් ජනගහනයක් ඉන්නා මේ රටේ මුස්ලිම් ප්‍රජාව. ඒ 120න් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි මේ තස්තවාදී ක්‍රියාවල් වලට දායක වුනේ. ඒ හින්දා ඒ ඇඟිලි ගණන් වලින් ප්‍රමාණයට ඒ ගණන් කරගන්න පුළුවන් ප්‍රමාණය 90 ඒ කීප දෙනා වෙනුවෙන් සමස්ත මුස්ලිම් ජනතාවම පීඩාවට පත් කරන්න එපා. ඒක බරපතල දෙයක්. එහෙම කරන්න එපා. ඒක අපරාධයක්. සහරාන්ගේ අන්තවාදයේ වෙනුවෙන් තව අන්තවාදයකට තමුන්නාන්සලා ඉඩ දෙන්න එපා. ආණ්ඩුවේ අන්තවාදයේ ක්‍රියාත්මකව කරන්න එපා. තමුන්නාන්සලා මේ රටේ සත්‍ය වශයෙන්ම මේව දේශපාලන සටන් පාඨ කරන්න එපා. දේශපාලන සටන් පාඨ කරගෙන එක එක අයව සන්තෝෂ කරන්න, තමන්ගේ ඡන්දදායකයව සන්තෝෂ කරන්න අන්තවාදී සටන් පාඨ දාගෙන මේ ප්‍රශ්නේ තව අවුලකට ගෙන යන්න එපා. මොකද අර තිස්ස විතරන මහාචාර්යතුමා කිව්වා වගේ විදේශීය බලවේග රාශියක් බලාගෙන ඉන්නවා අපේ රටට ඇතුල් වෙන්න, මේ රට තුල යම් යම් කුමන්ත්‍රණ වලට ක්‍රියාත්මක වෙන්න. අන්න ඒ විදේශීය බලවේග වලට අවශ්‍ය පරිසරය තමුන්නාන්සලා හදලා දෙන්න එපයි කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ඒ හින්දා මුස්ලිම් ප්‍රජාව තුල ප්‍රතිසංස්කරණ අවශ්‍ය තියෙනවා නම්, ප්‍රතිසංස්කරණ ඕනේ නම් තමුන්නාන්සලාගේ පැත්තේ ආණ්ඩුවේ මුස්ලිම් නායකයෝ ඉන්නවා, ආගමික නායකයෝ ඉන්නවා, ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න, ඒගොල්ලෝ එක්ක සංවාද කරන්න, ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා සංවාද කරලා ඒ
ප්‍රතිසංස්කරණ
තව
විනාඩි දෙකක් කාලයක්.
ඒවා අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒක ගැන ගැනුවෙන් අපිට ගැටලුවක් නැහැ, අපිට බාධාාවක් නැහැ. නමුත් තමුන්නාන්සලා මේ යම් එක යම් පිරිසක් කරපු එක දෙයක් අල්ලගෙන සමස්ත ප්‍රජාවම ඒක හරහා ඔවුන්ගේ විශ්වාසදායකයන් වලට, ඔවුන්ගේ ආගමික අයිතීන් වලට, ඔවුන්ගේ විශ්වාසයන් වලට ඒව යටපත් කරන්න උත්සාහ කරනවා නම් ඒක තුල තමුන්නාන්සලාත් යන්නේ අර සහරාන්ට වඩා අන්තවාදයකට තමුන්නාන්සලා ගමන් කරනවා. ඒ අන්තවාදයේ තුලින් තව තව අන්තවාදීන් මේ රට තුල බෝ කරන්න පුළුවන්. තව තව අන්තවාදීන්ට මේ රට තුල ගොඩනගෙන්න අවශ්‍ය පරිසරය තමුන්නාන්සලා ගොඩනගනවා වෙන්න පුළුවන්. ඒ හින්දා මේක දේශපාලන කාරණාවක් කරගන්න එපා. ගරු සභාපතිතුමනි, අපි ඉතිහාසය පුරාම අපි වරද්දගෙන තිබෙනවා. එදා අපිට 50 ගණන් වල 40 ගණන් වල අපිට මේ රටේ තිබුණේ ජාතික ප්‍රශ්න අපිට විසඳ ගන්න තිබුණා අපිට ඒ සාකච්ඡා මාර්ගයෙන්. නමුත් අපි දේශපාලන සටන් පාට උඩ ගිහිල්ලා, ඒ සටන් පාට උඩ ගිහිල්ලා ආණ්ඩු හදන්න ගිහිල්ලා අන්තිමම අපි අවුරුදු 30ක් මේ රටේ යුද්ධයකට බිලි වෙලා අපි අවුරුදු 30ක් අපි පස්සට ගියා. නමුත් දැන් අපි නැවත වතාවක් අපි එතනට ආයි ගමන් කරනවාද? නැවත වතාවක් අපි මේ රටේ විදේශීය බලවේග වලට ඇතුල් වෙන්න, විදේශීය යම් යම් සංවිධාන වලට ඇතුල් වෙලා අපේ රටේ ජාතිවාදී ආගම්වාදී ඒ ක්‍රියාදාම වල වැඩි කරන්න, ඒවට අනුබල දෙන්න, ඒවට අවශ්‍ය පරිසරය සැකසලා දෙන්න තමුන්නාන්සල ආණ්ඩුවක් හැටියට වැඩ කරනවාද? එහෙම නැත්නම් රටක් හැටියට අපි අපිට තිබෙන ගැටලු හඳුනගෙන ඒවා අපි निराකරණය කරමින් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඉදිරියට යනවාද කියන අභියෝගය අපිට තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ අභියෝගේ අපි ඒ පැත්තේ හිටියත් අපිටත් තිබෙනවා ගරු සභාපතිතුමනි. ඒ අභියෝගේ දැන් තමුන්නාන්සලා මුහුණ දෙනවා. ඒ අභියෝගේ ජය ගන්න ඕනේ. ඒ අභියෝගේ ජයගත්තේ නැත්නම් අද තමුන්නාන්සලාගේ අගමැතිතුමා ඉන්දියාවට බංගලාදේශයට ගිහිලා ආධාර ඉල්ලනවා. බංගලාදේශයට ගිහිල්ලා. බංගලාදේශය කියලා කියන්නේ අපිට වඩා පිටිපස්සේ හිටපු රටක්. වියට්නාමය කියලා කියන්නේ අපිට වඩා අපිට
කාලය අවසන් කර බන්තිතුමා
අවසන් කරන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අන්න ඒ අභියෝගේ ජය ගන්න නම් තමුන්නාන්සලා සද්භාවයෙන්, තමුන්නාන්සලා අවංකභාවයෙන් මේවා දේශපාලන සටන් පාට නොකර
මේවා
එක එක ජාතීන්
ඉලක්ක කර. අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම ප්‍රේමනාසි දොරවත්ත මැතිතුමා මූලාසනයට පැමිණ
ගරු කලකිරත්
ගරු මුලාසනාරුද්ද මන්ත්‍රීතුමනි, මට විනාඩි 10ක් තිබුණා, අවස්ථාව ලබා දෙන්න.
විනාඩි 8යි තිබෙන්නේ ගරු මෙතුමා.
දැන් බොහොම ස්තුතියි, පුළුවන් නම් තව විනාඩි 2ක් ලබා දෙන්න. අපේ මේ පාස්කු කොමිසම ගැන විවාදයට ගන්න අවස්ථාවේ මට කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ මුජබර් මන්ත්‍රීතුමා කතා කරපු වෙන් පස්සේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව සතුටටපත් වෙනවා. මොකද එතුමා කියපු හැමදාම එතුමා කියපු කතා වලට එකඟ වෙන්නේ නැහැ. නමුත් අද කියන කතා ටික නම් එකඟ වෙනවා. නමුත් ඔබතුමාගෙන් අහන්න තියෙන එක කාරණේයි, ඒක තමයි පසුගිය ආණ්ඩුවේ ඔබ මේ පැත්තේ ඉඳලාම කතා කරපු විදිහට නෙමෙයි අද කතා කරන්නේ. එදා ජාතිවාදී අවසන්ව කටයුතු කරපු එක දේශපාලන නායකයෙක් තමයි ඔබතුමා. ඒක නිසා මගේ වෙලාව විනාඩි 8යි තියෙන්නේ. ඔබතුමාට මං කිව්වේ නෑ, ප්‍රශ්නයක් ඇහුවේ නෑ. ඔබතුමා එදා කතා කරා, ඒ විදිහට කතා කරේ. ඔබතුමා තමයි එදා ජාතිවාදී ඇවිස්සුවේ. හරිද? අපි නෑ ජාතිවාදී අවසන්ව කතා කරේ. හරි. ඒ නිසා අපි අද මොන 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 ජාතියේ වුණත් අන්තවාදී හැටියට මේ පාර්ලිමේන්තුවේ හරි
පාර්ලිමේන්තුවේ පිටදී හරි කවුරු හරි කතා කරනවා නම් ඒකට අපිට විරුද්ධයි. ඔය ආකාරයෙන් කතා කරලා තමයි ජාතිවාදී අවුස්සලා තමයි එදා තත්ත්වයක් ඇති කරේ. ඒක නිසා අපි කියනවා මේ විපක්ෂයේ එදා අද ඉන්න විපක්ෂයේ කණ්ඩායම එදා හරි ආකාරව කටයුතු කරා නම් එදා ආණ්ඩුවේ ඉන්නකොට කටයුතු කරා නම් මේ ප්‍රහාරය අපිට වළක්වන්න සිදු වුණා හැකියාව තිබුණා. මේ කොමිෂන් වාර්තාව ගැන නොඑක් ආකාරයේ නොඑක් දෙනා එක එක අදහස් පළ කරනවා. නමුත් අපි කියන්න ඕනේ කාරණේ තමයි අපි රජය බලයට පත් වුණායින් පස්සේ මේ කොමිෂමේ වෙනස් කරා නම් කොමිෂමේ ඉන්න නිලධාරි වෙනස් කරලා අලුත් කොමිෂමක් දැම්මා නම් එදා අද වෙනකොට විපක්ෂය කියයි ජනාධිපතිතුමාට අවශ්‍ය විදිහට ඒ කොමිෂම හදාගත්තා කියලා. අන්න ඒ නිසා මේ කොමිෂම අපි එදා ඔබ තමුන් නාන්සේලාගේ ආණ්ඩුවෙන් පත් කරපු කොමිෂමක් ඔබ තමුන් නාන්සේලා පත් කරපු කොමිෂමේම වාර්තාව තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඒක කාදිනල්තුමා උන්වහන්සේත් පිළිගන්නෝ. එනිසා අපි විශේෂයෙන්ම මේ කොමිෂමේ වාර්තාව නිර්දේශවලට අනුව තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒක නීතිපතිතුමා වෙන්න පුළුවන් පොලිසිය වෙන්න පුළුවන්. එනිසා ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න අපි නීතිපතිතුමාට ඉදා කඩිනමින් කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. මේකෙදි අපි එක පැත්තකින් කියනවා විපක්ෂයද චෝදනා කරන්නේ දේශපාලන වශයෙන් අපි මේකෙදි වාසියක් ගත්තා කියලා. අපි කියන්න ඕනේ කාරණේ තමයි 2015 ඉඳලා ආණ්ඩුව ආපු දවස් ඉඳලා මහ බැංකුවේ මංකොල්ලේ ඉඳලා එදා පැවතිච්ච ආණ්ඩුව ගෙදර යන්න පාර කපාගත්තා. ඊළඟට අපි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරා සම්පකාර අපි ජයග්‍රහණය කරා. ඊට පස්සේ තමයි මේ පාස්කු ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වුනේ. ඉතින් මේක එදා නතර කරන්න නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ දෙයක්. ඒක තමයි අපි කියන්න ඕනේ කාරණේ ඒක වාර්තාවේ තියෙනවා. නියපොත්තෙන් කඩා ගන්න තිබුණ දෙයක්. ඒක පැත්තකින් එදා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන සියලු දෙනාගේම ඒ පසුගිය වර්ෂ පහ තුලදී බැලුවොත් එහෙම එදා ක්ලේමෝ නැගෙනහිර ප්‍රදේශයේ ක්ලේමෝ බෝම්බයක් ගියා. ඒක පිළිබඳව එදා ආරක්ෂකාංශ කටයුතු කරේ නැහැ. බුද්ධ්‍යංශයක් කියලා එකක් ඒ රටේ පසුගිය අවුරුදු පහ තුලදී තිබුණේ නැහැ මේ රටේ. පාස්කු ප්‍රහාරය නතර කරගන්න තිබුණා ඒ වගේ සිදුවීම්. ඒ වගේම මාවනැල්ලේ බුදු පිළිම කඩන එක. මාවනැල්ලේ බුදු පිළිම කඩපු එක නතර කරගත්ත නම් කවුද ඒකට සම්බන්ධ කියලා වෙලා හොයාගත්තා නම් එමත් නැත්නම් මේගොල්ලන්ට දඩුවන් නිසි දඬුවම් දුන්නා නම් පොලිසියට එදා බලපෑම් කරේ නැත්නම් මේක නතර කරන්න තිබුණා. ඒ වගේම තමයි අර රිල්වාන් බෝම්බ පුපුරලා ගිහිල්ලා ඉවරලා මේ කොළඹ රෝහල්ගත වෙලා ඉදදී අපේ හිටපු අමාත්‍යවරයෙක් ගිහිල්ලා යාව ගිහිල්ලා බලනවා. ඉතින් සම්බන්ධතාවයක් නැද්ද පසුගිය ආණ්ඩුවත් සමග? ඊට පස්සේ වනාත විල්ලුවේ පුපුරන දරවිය ටික හමුණා. එතන සහරාන් සහ එදා මහවණැල්ලේ බුදු පිළිම වලට සම්බන්ධ වෙලා හිටියා. ඒගොල්ලන් වත්තරන් ගොඩ ගන්න කටයුතු කරේ නැහැ. දැන් මේ මහවණැල්ලේ තමයි බුදු පිළිම කඩලා තමයි මේ සියල්ලක් ආරම්භ වුනේ ජනතාවට එලි කරේ. නමුත් එදා අපි මම ඒ වෙලාවෙම බුදු පිළිම කඩපු ස්ථානයට ගියා. මාධ්‍යවේදීන් ඇවිල්ලා හිටියා. නමුත් ඒ මාධ්‍යවේදීන්ට අපි කතා කරාපුවාම ඒව කවදාවත් මාධ්‍ය පළවෙන්නේ නැහැ. අපි හොයලා බැලුවාම මාධ්‍ය ආයතන සියල්ලකටම එවකට හිටපු මාධ්‍ය අමාත්‍යවරයා ඒ මාධ්‍ය ආයතන වලට කතා කරලා මේ පිළිබඳව දාන්න බ සංවිධානය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේක පළ කරන්න එපා කියලා කිව්වා. මේක ප්‍රවෘත්ති වල දාන්න එපා කියලා එදා කිව්වා. එහෙම තමයි එදා ඒ தත්ය. ඊළඟට අද අපේ මේ කතා කරපු මන්ත්‍රීතුමාත් කිව්වා අසාත්සාලි ගැන. අසාත්සාලි මේකට කෙලින්ම සෘජුවම බලපෑම් කරලා තියෙනවා. ඒක වාර්තාවේ තියෙනවා. ඒක එදා කෑගල්ල අපේ හිටපු ජේෂ්ඨ පොලිස් සහකාර පොලිස් අපේ DIG මහත්මයා පාලිත සිරිවර්ධන මැතිතුමා එදා ප්‍රකාශ කරා මේ විමර්ශනයේ සඳහා මාවනැල්ල බුදු පිළිම කඩපු දෙන්නාගේ විමර්ශනය වෙනුවෙන් පළවෙනි දවසේ ඒ දෙන්නව පොලිසියට බාර දෙනවා කියලා කියනවා. දෙවෙනි දවසේ කතා කරලා විමර්ශනයේ පිළිබඳව හොයලා බලලා ඒකට බලපෑම් කරන්න කටයුතු කරා. ඒකේ එතුමාලා DIG මහත්තයා ගිහිල්ලා ඒක කොමිෂමට වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරයට අසාත්සාලි සම්බන්ධයි කියන එක එතනින් ඔප්පු වෙනවා. ඊළඟට මේ බෝම්බය මේ බුදු පිළිම කඩපු දෙන්නගේ පියා බෝම්බත් සමග අහු වෙනවා. එතකොටවත් මේ දෙන්නව එදා අල්ලගන්නේ නැහැ. ඒ වගේම මේ දෙන්නව අවසානයේ බෝම්බය පිපුරුණාට පස්සේ තමයි මේ මාවනැල්ලේ බුදු පිළිම කඩපු දෙන්නව ඇල්ලුවේ. ඒක නිසා අපි කියන්න ඕනේ එදා බුද්ධ්‍යංශයක් නැති කරලා තිබ්බා මේ රටේ. ආරක්ෂකංශයක් නැති කරලා තිබ්බා මේ රටේ. එවැනි ආකාරයෙන් කටයුතු කරලා අද මේ කොමිසමේ තියෙන වැරදිග ටික හොයනවා. මේ කොමිසමේ වාර්තාවෙන් අපේ ආණ්ඩුවට ගහන්න හදනවා. නමුත් අපි කියන්න කැමති ජනතාව දන්නවා කවුද මේකට සම්බන්ධ කියන එක. ජනතාව දන්නවා මේකේ තියෙන තත්ත්වය. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ සියලු දෙනාම ඒකට සම්බන්ධ කට්ටිය, ඒකට බලපෑම් කරපු කට්ටිය, ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීම තමයි අපේ රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තාවත් අපි මේකෙන් නිදහස් කරන්න මොන සම්බන්ධතාවයක් තිබුණත් මේකෙන් නිදහස් කරනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ ආකාරයෙන් අපි ආරක්ෂාව, රටේ ආරක්ෂාව ස්ථාපිත කරන්න අද රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. එදා පාරේ බැහැල යන්න බැරි තත්ත්වයකට තිබුණේ. අර යුද්ධයේ තිබ්බ කාලවකවානුව වගේම එදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ දරුවන්ව පාසල් යවන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබුණේ. එහෙම තිබුණ රට අද මොන අභියෝගයේ තිබුණත්, මොන ගැටලුව තිබුණත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. රටේ ආරක්ෂාව ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. කොයිතරම් තත්ත්වයකට, කොයිතරම් විදිහට අපේ රටේ ආරක්ෂාව අද ස්ථාපිත වෙලා තියෙනවද කියන එක අද කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ, අපි මේ රජය පත්ුනේ දැන් ජනාධිපතිතුමා පත් වෙලා අවුරුද්දයි මාස 4ක්. ඒ වගේම මේ රජය මේ ආණ්ඩුව පත් වෙලා අද වෙනකොට මාස 7ක් පමණ වෙනවා. මෙවැනි ආකාරයෙන් ජාතිවාදී මේ කණ්ඩායම් අද අපේ රටේ නැති කරන්න මේ ආණ්ඩුව කටයුතු කරන අවස්ථාවක්. 3-2 බලයක් තියෙන ආණ්ඩුවක්. අපි මොන අභියෝගයේ තිබුණත් අපේ සංවර්ධනය නතර කරලා නැහැ. ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳ හොයලා බලනවා. රටේ නැමේ ලෝකයේම තියෙන ආර්ථිකය දිහා බැලුවාම අද බොහෝ රටවල් ඍණ ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. එදා අපේ රට ආර්ථික සංවර්ධන වේගය 6.8% තිබ්බ රටක්. අද මෙතුමා කියන බංග්ලාදේශය ගැන අපි අවසානයේ අෆ්ගනිස්තානයටත් වඩා පල්ලෙහාට දාලා තමයි අපිට රට බාර දුන්නේ. ආර්ථිකය කඩාවැටලා තමයි අපේ රටට බාර දුන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනි, මේ සැලසුම් සහගතව ආණ්ඩුවේ වැඩපිළිවෙල, ආණ්ඩුවේ සංවර්ධනය ඒ කඩාකප්පල් කිරීම සඳහා නොයෙකුත් ආකාරයෙන් මඩ ගහනවා. රටේ යාන්ත්‍රණය කඩාකප්පල් කරන්න නොයෙකුත් ආකාරයෙන් චෝදනා කරනවා. ඒක නතර කරන්න කටයුතු කරන්න. ඒක නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අද වෙනකොටත් ඒ අවශ්‍යතාවයන්, ඒ පොරොන්දුන දේවල් ඉෂ්ට කරමින් පවතිනවා. මොන අභියෝගය ආවත් ඒ අභියෝගයත් සමග ඒක ප්‍රතිපත්තියේ තියෙන හැම කාර්යයක්ම ඉෂ්ට කරන්න අපි බැඳී ඉන්නවා. ඒක කටයුතු කරනවා, දැනටමත් ක්‍රියාත්මක කරනවා කියනක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීම කරන්නේ මේ රටේ මේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් අපේ රටේ ජාතිවාදී අවුස්සන කණ්ඩායම් විශේෂයෙන්ම මේ රටෙන් තුරන් කරන්න ඕනේ. ඒ සඳහා ජනතාව පෙළ ගැසිලා, ජනතාව මේ හරි යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඉතින් මම මීට වඩා දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ අපි මේ අද කොමිසම තුලින් ඒ ලබා දෙන වාර්තාවේ නිර්දේශයන් වලට අනුව නීතිපතිතුමාත්, ඒ වගේම ඒ ආරක්ෂක අංශ පොලිසිය විශේෂයෙන්ම ඉතාම කඩිනමින් කටයුතු කරලා අපි ඒ විශේෂයෙන්ම මෙයින් මියගිය ඒ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට කටයුතු කරන්න සියලු දෙනාම බැඳී ඉන්නවා. ඒ සඳහා අපේ සහයෝගය තියෙනවා කියන එක සඳහන් කරමින් මම නතර වෙනවා.
සුදිගරු මිතුමා, මිලන් කතාව ගරු සමන් පිය හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
ස්තුතියි මුරාසනන්ට ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම එක රටක එක නීතියක් මං හිතනවා පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2009 අප්‍රේල් 21 වෙනිදා සිදු වුණා. මේ රටේ අභාග්‍යම සම්පන්න සිද්ධියක්. 300ක වගේ ප්‍රමාණයක් මරණයට පත් වෙද්දී මං හිතනවා අද සදාකාලික අංග විකල තත්ත්වයට පත් වෙච්ච පිරිස්, ඒ වගේම තමන්ගේ දෙමාපියන් තමන්ගේ දරුවන් නැති ශෝකයෙන් තැවෙන පිරිස් අද මේ සමාජය තුළ ජීවත් වෙනවා. ඉතින් ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරද්දී අපිට 83 කළු ජූලියෙන් පස්සේ මං හිතනවා ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච අති දැවැන්තම කළු පැල්ලම කියලා අපිට මේක හඳුන්වා දෙන්න ගියාවා තියෙනවා. විශේෂයෙන්ම මේ පරීක්ෂණ කොමිටුවේ පත්කරේ අපේ ආණ්ඩුවේ නෙමෙයි, පහුගේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා, ඒ වගේම එක ස්වාධීන පරීක්ෂණ කොමිටියක් බවට අපේ ජනාධිපතිතුමා ආවට පස්සේ ඒකේ ආකාරයෙන්ම අරගෙන ගියා. විශේෂයෙන්ම අධිකාරු මල්කම් කාදිනල් පියතුමාගේ උපදෙස් අනුව. ඉතින් ඇත්තටම අද කියන්න ඕනේ මං හිතනවා මේකේ බරපතලම අධ්‍යක්ෂින් තියෙන පුද්ගලයෙක් විදිහට.
මේ පාස්කු ප්‍රහාරයට පස්සේ සිදුවිච්ච සිදුවීම් සම්බන්ධයෙන් මට මහ දැවැන්ත අපිට මට අත්දැකීම් රාශියක් තියෙනවා. ඇතරම ගරු මුලා සමාර සභාපතිතුමනි, මම මේ පාස්කු වාර්තා යම් යම් සම්බන්ධයෙන් කරුණු කාරණා සම්බන්ධයෙන් ගත්තොත් එහෙම 2015 සිට 2019 දක්වා වනාත විල්ලුවේ කර්තේවිහි සූර්ය ආරාබි මද්දසා පාසලේ ළමයි 26 දෙනෙක් කුණු කරලා තියෙනවා. 1136 වෙනි පිටුවේ සඳහන් වෙනවා. ඒ වගේම 2019 පෙබරවාරි 28 වෙනිදා තස් විමර්ශනාංශයෙන් නිදාරින් 7 දෙනෙකු සහරාන්න හොයලා කැකුණුගල ප්‍රදේශයේ මගේ ආසනේ කුලියපිටියේ ඒ පරිශ්‍රණ කණ්ඩායම් ඒ පරිශ්‍රණ කරද්දී ඒ පරිශ්‍රණ අතරමඟ නතර කරලා දෙන නතර කරන්න කියලා රජයෙන් උපදෙස් හම් වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිඳ ජීවත් වෙච්ච ප්‍රදේශයේ කුලියපිටියේ ප්‍රදේශයේ කැකුණුගල ප්‍රදේශයේ දැන් අද මුජිබ රහමන් මන්ත්‍රීතුමා යම් කාරණයක් සම්බන්ධයෙන් කතා කරාම ඒකට උත්තරයක් දෙන්න ඕන. බුදු පිළිම කැඩීමක් සම්බන්ධයෙන් මේක මේ සිද්ධිය වුණේ රත්මලයාත් ප්‍රදේශයේ අතර. මේ රත්මලයාත් ප්‍රදේශයේ මේ සිද්ධිය මම ඒ සිද්ධියේ සෙච්ච ස්ථානටත් ගියා. ඒ වගේම බීමත්ව හිටපු පුද්ගලයේ එතන ගිනි පෙට්ටිය හොයන්න බුදුමැදුර තිබිච්ච ගිනි පෙට්ටිය හොයන්න කියලා තමයි ඒ ප්‍රදේශවාසීන්ගෙන් මම අහලා බැලුවා. හැමදාම මෙතන මේ බුදුන් වෙනුවෙන් පහනක් පත්තු කරන පුද්ගලයෙක් දැඩි බීමත් කම නිසා සිදුවෙච්ච සිද්ධියක්. මේක මම හිතන්නේ ජාතීන් අතර යම්සි අරග තත්වයකට පත් වෙන වේදෝකෙන් සැකයක් උඩ අපි එතන කියලා මේ සිද්ධිය සමතකට පත් කරා. ප්‍රදේශවාසීන් පවා කිව්වා මෙතන හිතාමතා නෙමෙයි වැඩේ කඩලා තියෙන මේ මිනිස්සයාගේ තියෙන බීමත්කම නිසා තමයි සිද්ධි වුණේ. හැබැයි මේක නීතිය ක්‍රියාත්මක කරා. ඒ අදාළ පුද්ගලයා නීතිය හැමෝට අරන් ගිහිල්ලා විශේෂයෙන්ම උසාවියට ඉදිරිපත් කරලා ඉතින් එතුමාට අප ලබා දුන්නා මේ සිද්ධිය කරපු පුද්ගලයාට. ඉතින් මම හිතන්නේ මේ සිද්ධිය මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කුලියාපිටිය ආසනයේ සිදුවීම් ගණනාවක් වුණා. විශේෂයෙන් මුස්ලිම් ජනතාව වන්දනාමාන කරන පල්ලි, ඒ වගේම කුලියාපිටිය නගරයේ වෙළඳසැල් ඉලක්ක කරගෙන ප්‍රහාර ගණනාවක් සිදු වුණා. ඒකට සිපිච්චි මම පැහැදිලිවම චෝදනා කරනවා, ඒකට හිටපු රජය තමයි මේකට ඒ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ. ඒ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුල විශාල දේපල සංඛ්‍යාවක් ඒ ජනතාවට අහිමි වුණා. හැබැයි ඒ වෙලාවේ අපි හිටියේ විපක්ෂේ. ඒ විපක්ෂෙ ඉද්දී අපිට මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒ වෙලාවේ කුලියාපිටිය ආසනේ කඩගිනි ගන්න. ඒ වගේම තරුණ පිරිසක් ඇවිල්ලා කුලියාපිටිය නගරේ වෙළඳසැල් වලට පහර දෙද්දි ඒ වගේම ඒ ආරක්ෂකංශ බලාගෙන හිටියා. හැබැයි පස්සේ ඒ තරුණ පිරිස අත්අඩංගුවට අරගෙන නීති හමුවට ඉදිරිපත් කරා. පස්සේ විශාල පිරිසක් කළ කුලියාපිටියේ මූලස්ථාන පොලිසිය ඉදිරියට ඇවිල්ලා උද්ඝෝෂණය කරා. ඒ උද්ඝෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ තරුණයා මුදාහැරියා තාවකාලිකව. ඊට පස්සේ වෙන සිද්ධිය තමයි අතරම මේ සිදුවීම් වෙන වෙලාවේ මම හිටියේ රැස්වීමක නාරංගල් ප්‍රදේශයේ. මට කතා කරා ප්‍රදේශයේ ඉන්න අපේ ස්වාමීන් වහන්සේ නමක් මට කතා කරලා කිව්වා ඔබතුමාලා මේවට මැදිහත් වෙන්නත් මේ මිනිස්සු මරා ගන්නවා කියලා. හැබැයි එතෙන්ට ගියා නම් ගරු මූලාසනාරු ගරු mantriතුමනි මට විශේෂයෙන්ම වෙන්න ඇතුලේ ඉන්න. ඉතින් මම ඒ අනෝ ඒ සිද්ධිය අවසන් වුණාට පස්සේ මම කුලියාපිටියේ මූලස්ථානයේ පොලිස් පරිසර මේ ස්ථානයට ගියා. ඒ ගිහිල්ලා ඒ සිද්ධිය සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේලා සමග කතා කරලා පොලිසිය ඇතුළට ඇදී පොලිසිය මූලස්ථාන පොලිස් පරිසරතුමා නාමල් පෙරරම ඇතුමා. ඒ වෙලාවේ හිටිය දුරකථන ඇමතුමට. ඒ දුරකථන ඇමතුමේ ඉද්දී එතුමාට අපිට කතා කරන්නත් හම්බුණා. ඊට පස්සේ ආයේ කුලියාපිටියේ නගරේ වෙළඳසැල් වලට පහර දෙනවා කියලා වාහනේ නැගලා ගියා පොලිස් නිලධාරි සමග. ඊට පස්සේ වෙච්ච සිද්ධිය තමයි මම වාහනේ නැගලා මං ගෙදර නිවස බලා ඇද්දී අපේ ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා මට කතා කරා. කතා කරලා කිව්වා මෙතන වෙළඳසැලක් ගිනි ගන්නවා ගරු මන්ත්‍රීතුමා, ප්‍රාදේශ සභාව තිබෙන අපේ බලය යටතේ පුළුවන් නම් ඉක්මනට බවුසත් දෙක අරන් එන්න කියලා. මං ඊට පස්සේ බවුසත් දෙක අරගෙන ගියා. අපේ බොහොම හිතවත් එක්ක මුස්ලිම් කඩේ හිමිකාරය. අපි ගිහිල්ලා මමයි තාම මන්ත්‍රීවරු කීප දෙනෙක්ව සභාපතිතුමාට කතා කරලා බවුසත් කීපයක් ගෙන්නගෙන ඒ ගින්න අපි නිව පාන්දර එක ඉවර වෙද්දි 10ට හරියට වැඳිරි නේද දැම්මා. ඊට පස්සේ ඒක ඒ සිද්ධිය අවසන් වෙලා එතන හිටියා DIG මහත්තයා, නියෝජ්‍ය පොලිස් පතිතුමා, ඒවා ජයලත් මහත්මයා, නියෝජ්‍ය පොලිස් පතිවරයා විදිහට කුරුණෑදිසිගේ බාරව කටයුතු කරේ. මම එතුමාගෙන් ඇහුවා මේක දැන් ලොකු ප්‍රශ්නයක් වෙයිද දන්නේ, අපි මෙතෙන් දවිලා මේ වැඩේට උදව් කරා වගේම අපිට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් එහෙම ඒකට තමුන්නාන්සලා ඉදිරිපත් වෙන ක්‍රම කාරණේ මම කිව්වා. මොකද ඒ වෙලාවේ තිබුණේ ඒ ආණ්ඩුවේ තිබුණේ සම්පූර්ණම කැලෑ නීතියක්. ඒ අනුව මම කිව්වා වගේ මම ගෙදර ගියා. හරියටම මට පහවදාට එනවා දුරකථන ඇමතුමක් කුලියාපිටියේ මූලස්ථාන පොලිසියෙන් ඇවිල්ලා ප්‍රකාශය සටහන් කරන්න ප්‍රකාශයක් ලබා ගන්න අවශ්‍යයි කුලියාපිටියේ මූලස්ථාන පොලිස් පොලිස් ස්ථානයට පැමිණෙන්න කියලා. මම ගියා, මම නීතිච්ච මහත්තයෙක් එක්ක ගියේ. මං ගිහලා සිදුවෙච්ච සිදුවීම කිව්වා. මං කිව්වා මේ සියලු දෙනා එතන හිටියා. මූලස්ථාන පොලිස් පරිසරකතුමා හිටියා, ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමන් හිටියා, ඒ වගේම අපේ නියෝජ්‍ය පොලිස් පැතුමා හිටියා. එතනදී අපි උදව් කරා. අපි ගිහිල්ලා ඒ සිද්ධියට මැදිහත් වුණ නැත්නම් ඒ අවට තියෙන නිවාස විශාල රාශියක් ගිනිගෙන දැවිලා විනාශ වෙනවා. අපි මැදිහත් වුණා ඒවට. ප්‍රදේශයේ දේශපාලඥ විදිහට අකිල විරාජ් කාර්ය සම්මහත්තලා මගහැරලා යද්දි ඒවට රාජ්‍ය අනුග්‍රහය සපයද්දි විශේෂයෙන්ම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි වෙලාවේ පොලිසියට අණ දෙන පුද්ගලයා. අපි පැහැදිලිවම කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා එක පැය 24ක් යන්න කලින් ජේෂ්ඨ පොලිස් අධිකාරී ඔසාන් මහත්මයා මාරු කරනවා. පැය 24. මාරු කරලා ගියා සමන් සිගේර මහත්තයා. එක්සත් ජාතික පක්ෂයට මහා දැවැන්ත ඇල්මක් තියෙන පවුලකින් පැවතෙන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්. එතුමා ඇවිල්ලා එතුමාගේ මූලික කාර්යභාරය තමයි මෙන්න මේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට නායකත්වය දෙන මාව අත්අඩංගුවට ගැනීම. ඒ අනුව මම අත්අඩංගුවට ගන්න ඒ අවශ්‍ය කටයුතු සිද්ධ වෙද්දී මට කුලියපිටියේ පොලිසියේ ඇතුලේ මගේ හිතවත් නිලධාරින්නේ කතා කරලා ගියා මන්ත්‍රීතුමා එන්න එපා ICCPR රැට් එකෙන් තමයි ඔබතුමා අත්අඩංගුවට ගන්න හදන්නේ කියලා. මම ඔබතුමා ඇහුව මොකද්ද මේ දේශපාලන සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත. ඒකෙන් ගත්තා නම් එහෙම මට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය මට කරන්න හම්බෙන්නේ නැහැ. කුලියපිටිය කියන්නේ වැඩිම මුස්ලිම් ජනතාව කුරුණෑගල දිස්ත්‍රික්ක ජීවත් වෙන ප්‍රදේශයක්. අපි එදා ඉඳන් පුංචි කාලේ ඉඳන් මිතාමත් ඇයි හොඳයිකම් ඇතුව ජීවත් වෙච්ච පිරිසක් අපේ කුලියාපිටිය ආසන ජීවත් වෙන්නේ. අපි කිසිම මතභේදයක් තිබුණ නැහැ අපේ මුස්ලිම් ජනතාවත් එක්ක. හැබැයි මුස්ලිම් ජනතාව තුළ මා කෙරෙහි වෛරයක් ඇති කරා. මම මේ කියන්නේ මේ පාස්කු ප්‍රහාරේ තවත් ප්‍රතිපලයක් නා අතුරු ප්‍රතිපලයක් ගැන මම මේ කතා කරන්නේ. මොකද ඒ ආණ්ඩුවට අවශ්‍යලා තිබුණා. ඒ මැතිවරණට වඩා කලින් මේකේ සක්‍රීයව දේශපාලනය කරන පිරිසක්
තවත් එක් විනාඩියක් පමණයි තිබෙන ගරු මන්ත්‍රීතුමා.
මට තව විනාඩියක් ලබා දෙන්න අපේ ගරු මුලස්සරට මන්ත්‍රීතුමා. සක්‍රීයව දේශපාලනය කරන පිරිසක් අතරගුරු ගනි. මං ආවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හම්බෙන්න. එතුමා පොලිසියේ අපේ පොලිස් මැතිතුමාට කතා කරලා දුරකථනින් කතා කරලා ඇහුවා එතුමා ඇයි මේ මගේ මිනිස්සු අතරගුරු ගන්න කියලා. ඊට පස්සේ මං සර් විනාඩි 5කින් කතා කරන්නම් කිව්වා. විනාඩි 5කින්වත් දුරකථනයට උත්තර දුන්නේ නැහැ පොලිස් මැතිතුමා. මම බොහොම පැහැදිලිව කියනවා. මේවා සම්බන්ධවත් ඇත්තටම මේ වාර්තාව තුළ ඇතුළත් වුණා නම් හොඳයි. අපිට කරුණු කාරණා ගණනාවක් කතා කරන්න තියෙනවා. මං හිතනවා ඒ වගේම එදා මම මාස එකහමාරක් ගෙදර හිටියේ මගේ චූටි දුව. මාත් එක්ක මං හැම මම පියාවසෙක් මාත් එක්ක ඉන්නේ උණ ගන්නවා දරුවට පොලිසියෙන් එනවා හොයන්න. ඉතින් ඒ වගේ මහ දැඩි මානසික පීඩනයක අපි හිටියේ. ඒ වගේ මං හිතනවා මේ සිද්ධිය හරහා මේ පාස්කු ප්‍රහාරය හරහා මේ වගේ අනිසි ප්‍රතිඵලත් අපිට අත්දින සිදුනා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඇත්තටම කියනවා නම් දැන් මේකේ ප්‍රතිඵලය වුණේ අපේ ආණ්ඩුව තුළ. මං හිතනවා නාමල් පෙරේරා මහත්තයාට, ඒ වගේම සමන් සිගේර මහත්තයාට මං හිතනවා නීතිය අද නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණාද කියලා සැකේ තියෙනවා. මොකද ඊට පස්සේ එතුමා ආවා ජේෂ්ඨ පොලිස් අධිකාරිය වෙලා මීගමුවට මම මේ සම්බන්ධයෙන් කතා කරලා අපේ පොලිසිය බාර අපේ සරත් විරසේකර මැතිතුමාටත් ඉතින් මේ සම්බන්ධයෙන් යම් හිතන්නේ යම්සි අපි මේ මේ පරිසර වාර්තා තුළ මේ වගේ අතුරු සිද්ධි සම්බන්ධනොත් මම හිතන්නේ පරිසරයක් කරන්න හොඳයි කියන කාරණාත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ සියලුම දේවල් සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරයට පසුව එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්තයින් මන්නේ හඬ රබෝ මන්නේ සුදි
ස්තුතිගරු මන්ත්‍රීතුමා ගරු නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා
බොහොම ස්තුති මුලාසන ආරෝඪ ගරු මන්ත්‍රමනි විශේෂයෙන් මම හිතනවා දිගු කාලීනව ගත්තොත් අපේ පුංචි දූපත පිළිබඳව අපේ පුංචි රට පිළිබඳව භූදේශපාලනයේදීත් එවැගේම යුදමය කියන කාරණාවලදීත් ලෝකේ බොහෝ රටවල් අපේ රටට කෙලහලහල ඉන්නවා. එවැගේම අපි දැකලා තියෙනවා දිගින් දිගටම අපේ රට සම්බන්ධව නිරන්තරයෙන්ම බටහිර න්‍යාය පත්‍රයට ඉන්දියන් න්‍යාය පත්‍රයට ඒ වගේම මුස්ලිම් මූලධර්මවාදී න්‍යාය පත්‍රයට යටවෙච්ච රටබවට රටක් බවට පත් කරගන්න තමයි හැම විටකම මෙන්න මේ කියන විසකුරු ප්‍රතිගාමි බලවේග කටයුතු කරන්නේ. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය බලය ගත්ත හැම වෙලාවකම රට හැම අතකින්ම ප්‍රචණ්ඩ ස්වභාවයකින් මර්ධනීය ස්වභාවයකින් පාලනය අරගෙන ගිය විදිය. 77 බලය ගත්ත එක්සත් ජාතික පක්ෂය 82 තියන්න ඕන මැතිවරණය තියෙනවා වෙනුවට ලාම්පු කලගෙඩි මැතිවරණයක් ගෙනල්ලා රටේ ජනතාවගේ ජන විඥානය කොල්ල කෑවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඓතිහාසිකම් පට්ටදවල් කොල්ල කෑවා. ඊට පස්සේ ඒ මැතිවරණයට මූණ දෙනවට වඩා රටේ ජනතාව වෘත්තිකව මර්ධනයට ලක් කරලා මැතිවරණ සිටියම අකුලලා ඒ මැතිවරණ සිටියම අකුලා දෙමීම පාදක කරගෙන දිගින් දිකට බලහත්කාරී පාලන තන්ත්‍රයක් රැගෙන යාම අරමුණු කොටගෙන මොනවද කළේ? අපි දන්නවා ඒ මොහොතේ රට තුල තිබිච්ච
ஆண்டு விரோதி ரல்ல மர்ஜனைய கருலா பலாத்காரி லெஸ் பாலன தந்திர ரகினியாம சந்தாத்தமாய் அசுத்துலே கழுஜூலிய நிர்மாணிய கருவே அசுத்துலே கழுஜூலிய நிர்மாணிய கருலா அவுருது தாத்தகட்ட பாலன தந்திர அரகினியான புலுவாங்கம் லபுனா ஏத்தரதி காத்தோ தபிதான் அசுவட்ட அசுனமே ஹட்டதாக மெருவா එනිසා එක්සත් ජාතික පක්ෂය බලය ගත්ත හැම වෙලාවක මේ කටයුත්ත කරනවා. අපි දන්නවා අපේ රට බටහිර න්‍යාය පත්‍රයකට හෝ අපේ රටට එරෙහිව ක්‍රියාත්මක වෙන ප්‍රතිගාමී කල්ලිවල න්‍යාය පත්‍රයට වැඩ නොකරපු එකම කාල පරිච්ඡේදය තමයි 2005 ඉඳලා 2014 වෙනකන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාල පරිච්ඡේදය. දිගින් දිගට දිගින් දිගට අපි දන්නවා මේ රටට හතුරුකම් කරන එක්සත් ජාතික පක්ෂය සමාජවාදී ලේබල් එක ගහගත්ත රතු කමිසදාරින් එවැගේ මේ එන්ජෝ මාපියාව ඇතුළු දෙස් විදෙස් චරපුරුෂ බලවේග එන්ජෝ සංවිධාන ඔක්කොම එකට එකතු වෙලා තමයි අද මේ පතුරවන අද මේ කටකතා මඩකතා පතුරුණෝ වගේ රටේ ජනතාව නොමග යවන්න 2013-14 දිත් මේ කටයුත්ත කෙරුවා. ඒ නිසා 2015 පුළුවන්කම ලැබුණා රටේ ජනතාව නොමග යවලා අපේ රටේ පාලන තන්ත්‍රය කුමන්ත්‍රණකාරී විදියට ඩැහැගන්න. එතනින් පස්සේ මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනේ අපි දැක්කා රට පුරා ජනතාවගේ ජනමතය ඒ යහපාලන තන්ත්‍රයට තිබුණ නැති නිසා ඒ අයට ඕන වුණා තවත් යුද්ධයක් නිර්මාණය කරලා දිගු කාලීනව තමන්ගේ පාලන තන්ත්‍රය පවත්වාගෙන යන්න. අනේකට තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. පාස්කු ප්‍රහාරය හරහා ආණ්ඩුව විසින් නිර්මාණය කරපු කවපු පොපු මූලධර්මවාදී සංවිධානයක් ඒ සංවිධානය ගොඩනගන්න ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු කැබිනට් ඇමතිවරු අගමැතිතුමාගේ ඉඳලා ඒ අයට අවශ්‍ය කරන සහයෝගය ලබා දීලා තමයි 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයක් එල්ල කරුවා කතෝලික ජනතාව ඉලක්ක කරලා කතෝලික පල්ලි ඉලක්ක කරලා එතනින් පස්සේ ගොළු සූදානම් වුණේ දළදා පෙරහැරට ප්‍රහාර එල්ල කරන්න. ඒක ජාපාලනයේ සැලසුමක් යාපාලනය උත්සාහ ගත්තා ඒ සාහසික ප්‍රහාර එල්ල කරලා ඒ යුද්ධය පෙන්නලා ජනාධිපතිවරයා කල් දැමීමේ උවමනාව තමයි තිබුණේ යහපාලන ආණ්ඩුවට. එනිසා යහපාලන නායකයන්ගේ ප්‍රධාන මරමුණ වෙලා තිබුණා එදා මැතිවරණ සිටියම අකුරලා දාලා අවුරුදු 20කට විතර බාධාවකින් තොරව මර්ජනේ හරහා තමන්ගේ පාලන තන්ත්‍රය අරගෙන යන්න. එනිසා මෙතනදි කියවුනේ නැහැ පාස්ක ප්‍රහාරයේ පිටිපස්සේ හිටපු හැබෑ මුලකාරයෝ තමයි යහපාලන නායකයෝ. යහපාලන නායකයන්ගේ හැබෑ අරමුණ බවට පත්ලා තිබුණේ පළාත් පාලන මැතිවරණ කල් දැම්මා පළාත් සභා මැතිවරණ කල් දැම්මා ජනාධිපතිවරණ කල් දාන්න පිඹුරුපත සකස් කරලා ඒකට අනුව තමයි පාස්ක ප්‍රහාරය එල්ල කරුවේ මුස්ලිම් මූලධර්මවාදීන්ගේ මුස්ලිම් මූලධර්මවාදී පිරිසක් එකතු කරලා. එදා රට පුරා ඒ අය පුරුදු පුහුණු වුණා නුවරඑළියට ගියා හම්බන්තොටට ගියා
තවත් විනාඩි දෙකක කාලයක් තමයි
හිමි. දැන් ගරුමන්තුමනි හැම තැනකටම ගිහිල්ලා පුහුණු වීම කටයුතු කරනකොට යහපාලන නායකයෝ යහපාලන නායකයෝ නොදක හිටියා නෙවෙයි යහපාලනේම ඇතැම් මුස්ලිම් මූලධර්මවාදී නායකයන් ගෙවන ඇතුලේ මුදල් වියදම් කිරිල්ල ඇතුලේ සියලු අනුග්‍රහයන් ඇතුලේ හැදුනා වැඩුනා. ඒ නිසා දැන් කටමැත දොඩෝ නැතම් නායකයෝ රෙදි ඇඳගෙනද දන්නේ මේ කතා කරන්නේ. ඒ නිසා අපි කියනවා කටමැත දොඩවන යහපාලන නායක නායිකාවෝ එක්සත් ජාතික පක්ෂයේ නායක නායිකාවෝ හැම කෙනෙක්ම වගේ කියන්නට ඕනේ. ඒ වගේම තමයි අපි දන්නවා නුවර තෙල් දෙන්නේ ගැටුම මුස්ලිම් සිංහල ගැටුමක් නිර්මාණය වුණා. ඒක මේවන්නත් විශේෂයෙන්ම මැදිහත් වුණා එක්සත් ජාතික පක්ෂයේ කොළපාට පොලිස් නිලධාරීන්. මම බොහොම වගකීමකින් කියනවා මම ඊට වගකීමකින් කියනවා ඒ කටයුතුට අවශ්‍ය කරන සාක්ෂි අපි ළඟ තිබෙනවා. ඒ නිසාද මේ කතා කරන්නේ පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන නිර්මාණය කරපු කොමිසම ඒ කොමිසමෙන් නිකුත් වෙච්ච වාර්තාව පිළිබඳව තමයි අද අපි මේ කතා කරන්නේ. මේ කොමිසන් වාර්තාව මේ කොමිසම හැදුවේ අපේ ආණ්ඩුව නෙවෙයි අපේ ආණ්ඩුවේ නායකයා නෙවෙයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නෙවෙයි. එවකට යහපාලනය කරන්න ඕන සියලු විනාශයන් ටික කරලා අද ඒගොල්ලෝ යහපාලනේ හිටපු කට්ටිය හට මෙහාටත් බඩ ගහගන්නවා තියෙනවා. බෝලේ පාස් කරනවා එහාටයි මෙහාටයි. එනිසා මුල් ආසනාරුවට ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාරය එල්ල වුණේ කොහොමද? ඒකට නායකත්වය දුන්නේ කවුද? ඒකට කවලා පොවලා ඒක ඇතිදැටි කරේ කවුද කියන එක අපි දන්නවා. ඒ නිසා අපි අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම නීතිය පිළිබඳව බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දැඩි දඬුවම් ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීනි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මෙලකට ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අපි මේ රටේ අවාසනාවන්තම තත්ත්වයක් පිළිබඳව තමයි සාකච්ඡාවට ගන්න. අපි රටක් විදියට ඉතාම අඳුරු යුගයක්ට මුහුණ දීලා දශක තුනක ත්‍රස්තවාදය අවසන් කරලා සැනසුම් සුසුමක් හෙළුවා විතරයි. ඒ සැනසුම් සුසුම් පොද වාතලයට මුසු වෙන්න ඉස්සෙල්ලා ආපු ආණ්ඩුව යහපාලනේ නමින් මේ රටේ නැවත ත්‍රස්තවාදය ඇති වෙලා ඉතාම අවාසනාවන්ත විදියට වටිනා ජීවිත බිලි ගන්න තත්ත්වයට පත් වුණා. මේ රට අද අපි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාව හරහා කතා කරන කාරණා විශේෂයෙන්ම විපක්ෂය උත්සාහ කරන්නේ ගරු මූලස්සන මන්ත්‍රීතුමනි, මේක මේ අද වර්තමාන ආණ්ඩුවේ වැඩක් විදියට තමයි පෙන්වන්න හදන්නේ. දැන් මේ උදේ ඉඳන් හවස වෙනකන් කතා කරපු, පසුගිය දවසේ කතා කරපු, ඊට ඉස්සෙල්ලා කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතක වුණා ඒ කාලේ ආණ්ඩුව තිබුණේ කාගෙද කියන කාරණා. ඒ අය හිතන් ඉන්නේ පාස්කු ප්‍රහාරය එන වෙලාවේ ආණ්ඩුව තිබුණේ අපේ අගමැති ජනාධිපති අපේ කැබිනට් මණ්ඩලය අපේ කියලා තමයි මේ අදහස් කරන්නේ. පාසු ප්‍රහාරය වෙනකොට ඒ ආණ්ඩුවේ වගකීම සම්පූර්ණයෙන් යහපාලනේ තිබුණ බව ඒ අය විශේෂයෙන් මතක් කරගන්න ඕනේ මේ වෙලාවේ. ඒ විතරක් නෙමෙයි, ඒ අයට වගකීමක් තියෙනවා මේ කතා කරනකොට එදා අඩුපාඩුවක් වුණා නම් ඒ වැරද්ද නිවැරදි කරගන්න අද අඩු තරමේ උත්සාහ කරන්න අවංක වෙන්නේ. හැබැයි ඒ මානසික ගුණධර්මවත් යහපාලන ආණ්ඩුවේ නායකයෙක් විදිහට ඉඳලා අද සමගි බලවේගයේ නායකයා විදිහට කටයුතු කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක මැතිතුමාට නැති වෙච්ච ගන්න අපි කනගාටු වෙනවා. එතුමා මේකෙදි කියන්න උත්සාහ කරන්නේ මේ අපේ ආණ්ඩුව විසින් මේ සමහර කාරණාවලට උඩගෙඩි දීලා සහය දීලා හදාගත්ත දෙයක් විදිහට. හැබැයි එතුමා එක විටක උත්සාහ කරන ඇඟ බේර ගන්නත් එතුමා කියනවා පහුගිය යහපාලනය කරපු ඔක්කොම මම පිළිගන්නේ නැහැ අනුමත කරන්නේ. හැබැයි එතුමා පහුගිය යහපාලනය හොඳක් තිබ්බනම් ඒක කර මුදුනේ අරගන්නවා, නරකක් තිබුණා නම් සියල්ලම රනිල් වික්‍රමසිංහ මහත්තයාට පවරන තමයි හදන්නේ. හැබැයි අපි කියනවා පාස්කු කොමිෂමේ පැහැදිලිව මේ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු දැනගන්න ඕන ඒ කොමිෂමෙන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තියෙන නිසා වගකීම බාර දීලා තියෙන්නේ. මේක දැනගෙන රටට හෙළි නොකර ජාතික ආරක්ෂාව නැති කරාන ඒ කාර්යභාරය කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමේ, ඒ ආණ්ඩුවේ වගකිය යුතු නායකයු ජනාධිපති අගමැති ඇතුළු ඒ ආණ්ඩුවේ සජිත් මහත්තයා දෙවනිය විදියට හිටියා, මේ ඉන්න විපක්ෂය මන්ත්‍රීවරු හිටියා. එහෙමනම් ඒ සියලු දෙනා වග කියන්න ඕන. අපේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමා අගමැතිතුමා හරි වෙන කාට හරි මේකේ කිසි චෝදනාවක් නැහැ. ඒ වගේම මේකේ කිසිම දෙයක් ආපස්සට හරවන්න ඒක නීතිය නවල කටයුතු කරන්න අපිට ඕන කමන්නේ. මේ කොමිෂමෙන් පැහැදිලිව කියලා තියෙන ඒ අත්‍යවශ්‍ය වැදගත් කාරණා රාශියක් තියෙනවා. මේ කොමිෂමේ සියල්ලටම අපි එකඟ නොවුනත් මේකේ තියෙන 90%කට 95%කට එකඟ වෙන්න වෙනවා. ඉතාලම යහපත් කාරණා රාශියකුත් කියලා තියෙනවා. මොකද මෙවැනි කොමිෂමක් පත් කරන්නේ රටේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධව හොයලා බලන්න වගේම අනාගතයේ එවැනි තත්ත්වයක් නැතිවීම සඳහා කටයුතු කරන්න. දැන් මේ කාරණා කියනකොට මේ විපක්ෂයේ සමහර අයට භූමි තෙල් ගෑවුන ගැරන්ඩීන් වගේ දඟලන්න පටන් අරගෙන තියෙනවා. සම්පූර්ණයෙන්ම තමන්ගේ ඇඟේ ගෑවෙන දේවල් අනිත් පැත්තට මතු කරලා විසි කරන්න උත්සාහ කරනවා. එහෙම තමයි අද සමහර අය විපක්ෂයේ කිව්වේ මේකට වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි වැසිර රාජපක්ෂ මැතිතුමයි කියලා. අද්දෙයනේ ආණ්ඩුව කාලේ තමුන්නාන්සලා එතුමාලගේ අතපය බැඳලා හිරගෙවල් වල යන්න කටයුතු කරලා තිබුණේ. පාස්කු පහර සැලසුම් කරන්න ක්‍රමයක් එහෙම නෙමෙයි. තමුන්නාන්සලා එතුමාලව හැමදෑම අධිකරණයෙන් අධිකරණයට ගෙනිච්චා, හැමදෑම කොමිෂන් සභාවෙන් සභාවට ගෙනිච්චා. එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා නොකරපු වරදවල් රාශියකට එරෙහිව එතුමාට නඩුපවරන්න කටයුතු කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැවරුවා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැවරුවා. එතුමාලත් එක්ක අධිකරණයට ගියා නම් අපිට එරෙහිවත් නඩු කටයුතු පැවරුවා තමුන්නාන්සලාගේ යහපාලන ආණ්ඩුව. ඒ නිසා තමුන්නාන්සලා ඒ තමුන්නාන්සලා කරපු දේවල් නැවත වහගන්න අනිත් පැත්තට චෝදනා කරන්නේ අර මෙතන හැමතිස්සෙම කියවුණා වගේ පික්පොකට්කාරයාගේ න්‍යාය. අර පික්පොකට්කාරයා හැමතිස්සෙම කරන්නේ තමන් පික්පොකට් ගහලා වෙන කෙනෙක් පෙන්නලා අන්න හොරෙක් කියලා එයා අවධානය තමන්ගේ පැත්තෙන් වෙනත් පැත්තකට යොමු කරනවා. තමුන්නාන්සලාට එරෙහිව චෝදනා එනකොට අද විපක්ෂයේ අය ඒක ආණ්ඩුව
ආණ්ඩුවට නතු කරන්න හදනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා කොමිෂමේ මොනවද කියලා තියෙන කියලා නැවත නැවත කියවන්න. පැහැදිලිව තියෙනවා මේකේ වගකීම් යුක්තෝ යම් යම් ප්‍රමාණයක්. මේක හොඳටම දැනගෙන හිටියා. අද මෙතන ඉරපු සමහර මන්ත්‍රීවරු කියන්න උත්සාහ කරනවා තමුන් දන්නේ නැ තමුන්ගේ ආණ්ඩුව ඇතුලේ වෙන සමහර ඒවාට වග කියන්නේ නැහැ කියලා. හැබැයි තමුන් හොඳටම දන්න බව තමයි තමුන්ගේ අපච්චිලා පල්ලියට යන්න එපා කියද්දි
විනාඩි දෙකක කාලයක් තිබෙනවා.
පා කියලා පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන මේකට වග කියන්න ඕනේ ඒ අය. ඒ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා දැන් මේ මානව හිමිකම් කොමිෂමේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධව මේ මානව හිමිකම් සිද්ධි වලට මුලින්ම වග කියන්න ඕන අපේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයා බෑන් කී මූන් එක්ක එකඟතාවක් හදාගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙනවා කියලා කිව්ව නිසා තමයි එහෙම කොමිෂන් සභා එහෙම චෝදනා එන්නේ කියලා. අපි පැහැදිලිවම කියනවා ඒ චෝදනා සම්පූර්ණයෙන්ම තමුන්නාන්සලා එකතු වෙලා නිර්මාණය කරලා තමයි ජාත්‍යන්තරයට ලබා දෙන්නේ. ඒ ජාත්‍යන්තරයට ඕන විදියට නටන ජාත්‍යන්තරයේ රූකඩ විදියට කටයුතු කරන යාපාලනයක් රටේ තිබුණ නිසා තමයි තමුන්නාන්සලාගේ ආණ්ඩු හදන්න ජාත්‍යන්තර සහාය ලැබෙන්නේ. එදා තමුන්නාන්සලා මානුෂිකම් කොමිසමට මේ චෝදනාව ආපුවාම තමුන්නාන්සලාගේ විදේශ ඇමති මංගල සමරවීරවැත්තුමා සමග ගිහිල්ලා කිව්වේ අපි සමානුග්‍රහය දක්වනවා කියලා. අද වගේ බෙදීමක් තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිවගෙන චෝදනාවට එකඟ වෙලා තමයි තමුන්නාන්සලා ජාතියේ අභිමානය නැති කරේ කොඳුනාර්ති කඩල බැන්ද අනි බිඳල දැම්මේ. ඒ විතරක් නෙමෙයි තමුන්නාන්සලා රටේ මිනිස්සුන්ගේ අනාගත අපේක්ෂාවන් සියල්ල ඒ හරහා නැති කරා. හැබැයි අපි කොන්ද කෙලින් තියාගෙන එම්එම්සී ගිවිසුම අවලංගු කරන ගමන් ඒ වගේම නැගිරිහිර ජැටිය ලබා දීම අවලංගු කරන ගමන් ජාත්‍යන්තර යම් පීඩනයක් ආව වුණත් මේකට මූණ දෙනවා. අර්බුද තියෙනවා ප්‍රශ්න තියෙනවා. හැබැයි ආණ්ඩුවක් විදියට මේ රටේ ගෞරවය රකින්න මේ රටේ ස්වාධීනත්වය රකින්න අපේ ආණ්ඩුව කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන අපි ආණ්ඩුවක් විදියට මේ පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණයෙන් මෙහෙලා දකින ගමන් පාස්කු ප්‍රහාරයට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න ගමන් සම්පූර්ණයෙන් අනාගතයේ එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කරන්න ඕන. කොමිෂමේ තිබෙන මූලික කාරණා අතර තියෙන්නේ විශේෂයෙන්ම මේ කොමිෂම ජාතික ආරක්ෂාව පහුගිය ආණ්ඩුව තුට්ටුවට දාපු නිසා තමයි ජාතික ආරක්ෂාව නැති නිසා තමයි පාස්කු ප්‍රහාරයක් ඇති වෙන්නේ. ඒ කිස්සියානි මරණ ටිකට ඒ ජීවිත නැතිවීමට වග කියන්න ඕනේ ආණ්ඩුව කියන කාරණාව එතනින් පැහැදිලි වෙනවා. වගේම මේකේ පූර්වාදර්ශයේ විදියට අපි පැහැදිලිව කියන්න ඕන සංඉන්දියාව වෙනුවෙන් මේ ආණ්ඩුව කටයුතු කළා. විශේෂයෙන්ම සුළු පක්ෂවල අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කළා. ඒ නිසා තමයි ඒ ජාතික ආරක්ෂාව තුට්ටුවට දැම්මේ. ඒ වගේම මේකේ කියලා තියෙනවා සත්‍යමත් ආණ්ඩුවක් තියෙන්න ඕන. ආණ්ඩුවක් තිබුණොත් තමයි මේ සුළු පක්ෂවල සහාය ගන්න දඟලන්නේ නැතුව රට හරියට ගෙනියන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම සැමට එක නීතියක් තියෙන්න ඕන කියන කාරණාවත් මේකෙදි පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ රටේ ජනතාවට මේ රට මේ පාස්කු කොමිෂම හරහා අපි යම් පණිවිඩයක් ලබා ගන්නවා. ඒ පණිවිඩය තමයි එක රටේ එක නීතියක් වගේම ජාතික ආරක්ෂාව කියන වැදගත් කාරණා ටිකත් සත්‍යමත් ආණ්ඩුවක් තියෙන්න ඕන කියන කාරණාවත් අපි ඉටු කරලා මේ කාර්යභාරය කරන්න
මන්ත්‍රීතුමා
කරු මුලසුන් සභාපතිතුමනි තවස් තුනක විවාදය පුරාම අපි දුටුවේ විරුද්ධ පක්ෂය විසින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වෙච්ච කොමිෂන් සභා වාර්තාවත් අරගෙන ආණ්ඩුවට ඇඟිලි දික් කරන්න. අවසානයේ දවස් තුනක විවාදය අවසාන වෙනකොට අපිට පැහැදිලිවම පේනවා ආණ්ඩුවට එක ඇඟිල්ලක් දික් කරනකොට විරුද්ධ පක්ෂය දිහාට ඇඟිලි තුනක් දික් වෙලා තමයි මේ විවාදය අවසාන වෙන්නේ. මේ විවාදය පුරාම අපි දැක්කේ බොහෝ මන්ත්‍රු කියන උත්සාහ කරේ පාස්කු ප්‍රහාරය නිසා තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. සම්පූර්ණ පට්ටපාල් බොරුනේ. 2018 පාස්කු ප්‍රහාරයක් තිබුණේ නැහැ. 2018 පළාත් පාලන ඡන්දය පොදු ජන පෙරමුණ දින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැතිව. එතකොට ඒ වෙලාවේ පාස්කු ප්‍රහාරයක් තිබුණේ නැහැ. 2018 ඉස්සෙල්ල තිබුණු ගම්වල තිබුණු සම්පකාර ඡන්දත් දින්නේ පොදු ජන පෙරමුණට සහාය දක්වපු කණ්ඩායම්. ඒ වෙලාවේ පාස්කු ප්‍රහාර තිබුණේ නැහැ. ඒ හින්දා පාස්කු ප්‍රහාරය නිසා දේශපාලන වශයෙන් වාසියක් ගත්තා නම් ගන්න පුළුවන් උනේ එක්සත් ජාතික පක්ෂය. මෙතන MTS බාකීර් මංකර මන්ත්‍රීතුමා ගිහින් බලන්න බේරුවල පළාත් පාලන ඡන්දෙයි ඊළඟට ජනාධිපති ඡන්දෙයි ප්‍රතිශතවල වෙනස. වැලිමඩ මගේ හාලියල මුස්ලිම් ජනතාවගේ ඡන්ද තියෙන තැන්වල පළාත්පාලන ඡන්දයට වඩා ප්‍රතිශතයක් ගත්තා ජනාධිපතිවරණයයි පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනට අරගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුස්ලිම් විරෝධියෙක් කියලා පෙන්නගෙන මුස්ලිම් ජාතිවාදී අවස්ථල තනි වාසියක් ගත්තා. අනිත් පැත්තට පාස්කු ප්‍රහාරයද අපි මහා මොලකාර හොයනවා. ඔහෙනුත් හොයනවා මහා මොලකාර මෙහෙනුත් හොයනවා. හැබැයි අපි දෙගොල්ලම දැනගන්න ඕන කාරණයක් තමයි මේ ලෝකයේ මුස්ලිම් අන්තවාදී ඇවිස්සුවේ ඇමරිකාව. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සහ ඇමරිකාව දෙක එක්ක බටහිර රටන් තමයි මුස්ලිම් අන්තවාදී අවසල සදාම් හුසේන් කෙනෙක් හදලා එතනට බන්න තෙල් ටික ගන්න. ඇෆ්ගනිස්තානයේ තිබුණේ රුසියාවට හිතවත් ආණ්ඩුවක්. ඇෆ්ගනිස්තානයේ රුසියාවට හිතවත් ආණ්ඩුව නවත්ත ගහන්න මුස්ලිම් අන්තවාදී එතනට ඇරලා තමයි ඒ වැඩේ කරේ. ඒ නිසා මතක තියාගන්න මහා මොලකාරයා මොකා වුණත් නමින් අවසානයේ මහා මොලකාරයා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ විවාදයේ ඊයේ අලංකාර වචන දාලා අගය කරපු ඇමරිකානු අධිරාජ්‍යවාදීව තමයි. ඒ හින්දා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි සජිත් ප්‍රේමදාස වෙනසක් නැහැ. එකම බෝතල් දෙකේ පරණ වයින්ම තමයි, එකම වයින් තමයි. ඒ හින්දා මතක තියාගන්න ඇඟිල්ල දික්කලාට විරුද්ධ පක්ෂයෙන් මේ පාස්කු ප්‍රහාරය කොමිෂන් වාර්තාව අරගෙනත් දේශපාලන වාසි ගන්න හැදුවේ ආණ්ඩුව කියලා, පොදු ජන පෙරමුණ කියලා. අවසානයේ පාස්කු ප්‍රහාරය පාවිච්චියට අරගෙන ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහ කරේ. ඒක තමයි උත්සාහය තිබුණේ. දින 52 ආණ්ඩුව ගැන කතා කරන්නේ විපක්ෂ නායකතුමා. දින 52 ආණ්ඩුව හදලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැසට්ටුවක් ගැව්වා ජනවාරි මාසේ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න. ඒ මැතිවරණේ කල් දාගත්තේ තවුන්නාසල උසාවි ගිහිල්ලා. ඒ පාර්ලිමේන්තු මැතිවරණ ජනවාරි වල තිබ්බනම් පාස්කු ප්‍රහාරය එන්නේ නැහැ. එහෙනම් පාස්කු ප්‍රහාරය එන්නේ නැහැ. එහෙනම් ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා පාස්කු ප්‍රහාර වළක්වා ගන්න. තමුන්නාසල මැතිවරණ කල් දාන උසාවි ගියා එදා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය හරහා මොකා මොලකාරයක් වුණත් ඒ මහා මොලකාරයාගේ උත්සාහය තිබුණේ පාස්කු ප්‍රහාරය පෙන්නලා ජනාධිපතිවරණයත් කල් දාන්න. ඒකට ඇමරිකාව ඉන්නේ නැති, ඒකට ඇමරිකාවට කඩේ යන තව රටවල් ඉන්නට ඇති. මුළු රටම දන්නවා අපේ රටේ ඇමරිකාව සහ බටහිරට ඕනේ මොන වගේ ආණ්ඩුවද මේ රටේ තියාගන්න කියලා. ඒගොල්ලෝ හැමදාම උත්සාහ කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව තියාගන්න. දැන් ඒගොල්ලෝ ජනගහනයක තියාගන්න බෑ කියලා දැන් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ පෙරියදොරේගේ ආණ්ඩුවක් බැරි නම් සිංහදොරේගේ ආණ්ඩුවක් ඇමරිකාවට කඩේ යන කට්ටිය තියාගන්න. ඒකට තෝරක සජිත් ප්‍රේමදාසෝ එතුමා ඊයේ කියනවා මේ විවාදයට සම්බන්ධ වෙලා. එතුමා නම් කේලම් කියන්නේ නැල්ලෝ. ඔව් රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ එතුමා කෙලිම කේලම් කියන්නේ නැහැ. හැබැයි එතුමා කේලම් කියන්න ප්‍රොක්සිය බාර දීලා තියෙනවා සුමන්දරන් මහත්තයාට. සුමන්දරන් මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා හොඳින් ප්‍රොක්සිය අස්සම් කරගෙන ගිහිල්ලා හොඳට කේලම් ටික කියනවා. ඒ නිසා මේ රටේ මිනිස්සු තේරුම් ගන්න එක කාරණයක් තියෙනවා. මේ රටට ආදරය කරන සිංහල දෙමළ මුස්ලිම් අපි තුන් ගොල්ලටම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ රට පිට රට වලට ඕන විදිහ නටවන්න පුළුවන් ආණ්ඩුවක් තමයි ඇමරිකාවට ඕනේ. අපේ රට නටවන්න පුළුවන් රූකඩ මට්ටමේ තියාගන්න පුළුවන් ආණ්ඩුවක් මේ හදාගන්න තමයි බටහිරට ඕනේ. ඒ නිසාම නෙමෙයිද අපේ රටට විරුද්ධව ජෙනීවා වල යෝජනාව ගැන ඉංගලන්තය ගිය සුමානෙම ඉංගලන්තේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරගන්නවා. ඉංගලන්තේ හමුදාවේ උදවිය ඉරාකේ ඇෆ්ගනිස්තානයේ ගිහිල්ලා කරපු යුද අපරාධ වල වරදිකාරවල ඒ වරදිකාරවලට දඬුවම් කරන්නේ නැහැ කියලා නීති ගෙනාවා. මේ තේරුම් ගන්න විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුත් ආණ්ඩු පක්ෂයේ අපි තේරුම් ගන්න කාරණයක් තමයි මුකා මේකේ මහමොලකාරයා වුණත් ලෝකයටම මේ අන්තවාදී ත්‍රස්තවාදී ගෙනල්ලා ලෝකයේ අවිනිශ්චිතතාවයට පත් කරන්න වැඩ කරන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල්. එවුන්ගේ න්‍යාය පත්‍රවලට හවුෙන්න එපා කියන කාරණය තමයි මේ කොමිෂන් සභා වාර්තාවේ විවාදයේ අවසානයේ කියන්න තියෙන්නේ. ඒ හින්දා පක්ෂ විපක්ෂ අපි දේශපාලනය කරගමු. අපේ පක්ෂයේ දේශපාලනය අපි කරනවා. තමුන්නාන්සලගේ පක්ෂයේ තමුන්නාන්සල කරනවා. හැබැයි අපි දෙගොල්ලම ප්‍රවේශම් වෙන්නට ඕනේ. අපි දෙගොල්ලම මෙහෙවන්න බලාගෙන ඉන්නේ.
මේ කරන්න
අවසන් කරනවා. අපි මේ ලෝකයේම ත්‍රස්තවාදය බෝ කරලා ඊට පස්සේ අනේ ත්‍රස්තවාදයෙන් බේරගන්න අපි එනවායි කියලා මූණ පෙන්නන ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සහ උන්ට කඩේ යන බටහිර එයාම තමයි ජෙනීවා වල අවුරුද්දෙන් අවුරුද්ද අපරට විරුද්ධව යෝජනා ගෙන එන්නේ. ඒ යෝජනාව ගෙන එන්නේ ඒ නිසා අපේ රටට එහෙම මිසක් ආණ්ඩුවට එහෙම නෙමෙයි කියන කාරණේ තේරුම් අරගෙනවත් අපි අනාගතයේදී වැඩ කරමු. අවසානයේ මට කියන්න තියෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව අතට අරගෙන ආණ්ඩුවට මඩගහන්න විවාදයක් ඉල්ලපු විරුද්ධ පක්ෂයේ ඒ විවාදය අවසානයේ ඉතුරුලා ඉන්නේ රිෂාඩ් බදුරුඩින් මහත්තයයි අනේ මගේ මිත්‍ර ඉම්ටියස් බකිර් මහත්තයයි විතරයි. ඇයි ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න ගිහිල්ලා තමන්ටම ඇඟිලි තුනක් දුක් කරගෙන මේ විවාදයේ
පරීක්ෂාකර බලා වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ කල්දපීමේ විවාදය 2021 අප්‍රේල් 7 දින තවදුරටත් විවාදයට ගැනීම පිණිස කල්තබරු ලබන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල්තබීම පාර්ලිමේන්තුව අප්‍රේල් 5 වනදා සඳුදා පූර්ව භාග 10 දක්වා කල්තබරු ලැබේ.